විශේෂිත වීරිය, විශේෂිත කැපකිරීම, ස්කිල්ස් වලින් තමයි දැන් මේක හැදිලා තියෙන්නේ. ඒ වගේ උදාහරණයක් බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්ම ඥාන සමුදායේ එක එක ධර්ම කාරණාවලට, එක එක ධර්ම අරමුණු වලට ඒ ඒ ඥාන, ඒ ඒ දැනුම් තිබෙනවා. ඒවා සමුදායක් බුදුරජාණන් වහන්සේට තිබෙනවා. ඒ අතර අපි මේ පින්වතුන්ට අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන වචනයක් තිබෙනවා. මේ විපස්සනාව ගැනෙන සතිපට්ඨාන සූත්‍රයේ තිබෙනවා. ඒකට කියනවා ධාතු කියලා. ධාතු ස්වභාව මේවා මේ මොනවාද කියලා, මේවා කැරලි කැරලි වලට තිබෙනවද, කූරු කූරු වලට තිබෙනවද, පිටි පිටි වගේ තිබෙනවද, පැකට් වෙලා තිබෙනවද, ඉතින් මේක මොනවාද කියලා දැනගන්න ඉපාය. ඉතින් මේ පින්වතුන්ගේ ඉස්සර වෙලාම මම පොඩ්ඩක් බලා දැනගත යුතුයි, අසා දැනගත යුතුයි. මේ ධර්මයේ තිබෙනවා ධාතු කියන වචනය විශේෂිත තැන්වල කතා කරලා තිබෙනවා. ධාතු ස්වභාව. අපි ඇත්ත වශයෙන්ම ධාතු ස්වභාව ගැන කතා කරලා තිබෙන ස්කූලියර් කාලෙත්. දැමුත් කතා කරනවා. හැබැයි මේ පිමුතු ඒ කුමක්ද කියලා දැනගන්න ඕනේ. මේ මාතෘකාවේ මීට ඉස්සර වෙලා අහලා කතා කරලා තියෙනවා මේ පිමු නේද? නෑ. අහලා නැති අය දකුණු අත උස. සමහර අය අහලා තියෙනවා. ධාතු ස්වභාව අහලා තියෙනවා. අහලා තියෙනවනේ. එහෙනම් ධාතු කියලා කියන්නේ මොනවද? දැන් අපෙන් ඇහුවොත් එහෙම ධර්මයේ දන්නේ නැති බෞද්ධ නොවන්නා වූ කෙනෙක් අපෙන් ඇවිල්ලා ඇහුවොත් දැන් ඉස්සරහ කියන්නේ අසංකත ධාතු. අසංකත ධාතු කියන්නේ මොකක්ද? අසංකත ධාතු කියලා කියන්නේ නිර්වාණය. නිර්වාණය. දැන් ඒ ධාතු ස්වභාවය. මේ ධාතු කියලා කියන්නේ කොහොමද? ධාතු කියලා කියන්නේ අපි යම්කිසි දෙයක් දැන් මේ කොටස් කරනවා. කොටස් කරලා කොටස් කරද දැන් අපි හිතමු ලී කෑල්ලක් අරගෙන, එතකොට පොඩි ලී කෑල්ලක් ගත්තන් පස්සේ ඒකේ තියෙනනේ ප්‍රමාණයක්, දිග ප්‍රමාණයක් තිබෙනවා, මහත ප්‍රමාණයක් තිබෙනවා, බර ප්‍රමාණයක් තිබෙනවා. ඒ ලී කෑල්ල අරගෙන අපි පොඩියට කඩනවා. කොටස් කරලා කුඩු කරලා පිටි කරලා සම්පූර්ණතෝ පිටි කරලා දැන් මේ ලී දැන් මේක කරන්න වෙන්නේ ඒකෙන් කෑලි නැති වෙලා යනවා. ඔය වැඩේ කරනකොට ඉස්සෙල්ලාම අපි ගත්තේ මොකද්ද? ලී කෑල්ල. එතකොට අපිට නමකුත් තිබෙනවා ලී කෑල්ල කියලා. ඒ ලී කෑල්ල තමයි අපි පොඩියට කපන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? අර ලී කෑල්ල සංඛ්‍යාව අයින් වෙලා ගියා, වෙන ටිකක් මතුවුණා. ඒ තමයි ලී කැබලි නේද? පොඩි ලී කැබලි. දැන් මේ ටිකත් අපි පොඩියට කුඩු කරගෙන යනවා. එතකොට අවශ්‍ය වෙන මොකද්ද? ලී කැමලිත් නැති වුණා, ලී කුඩුවා නේද? එතකොට දැන් අපි ලී කෑල්ල, ලී කැමලි, ලී කුඩු, ඊට පස්සේ තව ටිකක් අපි ඔබ හොඳටම මේ කුඩු කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒකට කියනවා පවුඩර් පිටි. පවුඩර් පිටි. ඒ තරමට කියනවා. දැන් ඔහොම බෙදාගෙන යනකොට ඔහුගේ අපිට දර්ශනීය වෙන හැඩත් වෙනස් වෙනවා. දැන් බලන්න ලී කෑල්ල පෙනෙච්ච හැටි දැනෙච්ච හැටි, ලී කැබලි පෙනෙච්ච හැටි දැනෙච්ච හැටි, ලී කුඩු පෙනෙච්ච හැටි දැනෙච්ච හැටි, ලී පිටි දැනෙච්ච හැටි පෙනෙච්ච හැටි. තවත් ඕක පිටි කරගෙන පිටි කරගෙන යනවා. අවසානයේදී ගිහිල්ලා 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 බෙදාගෙන 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 ගිහින් ඕක කුඩු කරන්න බැරි තැනක නවතින. ඔච්චරක් හරි පුළුවන් තරම් නිතරම කුඩු කරන්න බැරි බැර කොටස් කරන්න බැරි වෙන බැරි වෙන තැනක නවතින. දැන් අපි ওই ටික ගත්තාම පස්සේ ඕකේ තිබෙනා වූ එක ස්වභාවයක් ගත්තොත් මේ එක ස්වභාවයක් තමයි අර දැන් මේ අර පිටි වගේ තියෙනවනේ. ඒ පිටි වල තේරෙන අතට ඇල්ලුවෙන් පස්සේ නිකන් මේ මිරිකු තදවන සිනිඳු ගතියක් තියෙනවා. ඒක පිටි වල තිබෙනවා රස්නයක් හරි සීතලක් හරි. ඔය එකක් පිටි ටික ඔක්කොම එකහස වෙලා තියෙන එකක්. ඉතින් අනිත් එක තමයි ඕන වෙලාවක පිටි ටික උගල ගියන්න පුළුවන්. දැන් අර දර කෑල්ල උගල ගියන්නේ නැහැ. ලී කැමරට ටික උගල ගියන්නේ නැහැ. නමුත් පිටි වලට ගියන් පස්සේ ඒකේ වැඩකටයුතු රාශියක් වෙනස් වී යනවා. ඔය වගේ යම්කිසි වස්තුවක් අරගෙන පොඩියට පොඩියට කැඩුවම, පොඩියට පොඩියට බෙදුවම, බෙදලා 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 අවසානයේ බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා 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 බෙදන්න බැරි තැනක නවතිනවා, හිර වෙනවා. ආන්නේ බෙදන්න බැරුව නවතින ඒ ඉතුරු වෙන ඒ ගුණ ස්වභාවයට කියනවා ධාතු ස්වභාවය කියලා. මේ කතාව තේරුණා. මෙන්න මේ ගතිය බෙදන්න බැරුව තමන්ගේ ලක්ෂණය දරාගෙන පවතින වූ මූලික අවස්ථාවට කියනවා ධාතු ස්වභාවය කියලා. එලිමන්ට් එකක් කියලා කියන එලිමන්ට්ස් ගතිය. දැන් අපි මේ ලෝකයේ තිබෙනා වූ ධාතු ස්වභාව ඔය විදිහට ඔය පාට වියාපෝ තේජෝ උදාහරණ ඔයතරක් විතරක් නෙවෙයි. ඉතින් මේ තව ගොඩක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේට තිබෙනවා විශාල පුදුම විදිහේ මහා ඇතුළාන්තයකට බැසගෙන ගිහිල්ලා ඇතුළාන්තයේ ගිහිල්ලා නිකන් හොඳට මේ මහා පුංචි දේ පර්වතයක් වගේ පැහැදිලිව විසිරුව හොඳට දැක අවබෝධ කරගන්න නුවණක් තිබෙනවා. ඒ නුවණට කියනවා මේ ධාතු ස්වභාවයන් දකින නුවණ කියලා. තේරුණා? ධාතු ස්වභාව දකින නුවණ. එතකොට මේ ධාතු ස්වභාවයේ කවදාකවත්ම රස්න ගතිය තද ගතිය වෙන්නේ නැහැ. තද ගතිය උලංග ගතිය වෙන්නේ නැහැ. උලංග ආපෝ වෙන්නේ. ඊළඟට තිබෙනවා කවදාකවත් තද ගතිය වර්ණීය වෙන්නේ. වර්ණේ තද ගතිය වෙන්නේ. ඒ ඒ ලක්ෂණ ඒ ඒ ස්වභාව එකින් එකට වෙනස්. දැන් අපි යම්කිසි ඔය ලී කෑල්ල කුඩු කරගෙන ගිහිල්ලා අවසානයේදී බෙදන්න බැරුව නැවතිනවා කියලා කියන්නේ එකක නෙවෙයි. ඔකේ මහා මණ්ඩලයක් තියෙනවා බෙදා ගන්න බැරුව. ඒවා වෙන වෙනම ඒ හරිය තියෙනවා. වෙන වෙනම ධාතු ස්වභාව. ඒක නිසා කියනවා මේ ධාතු ස්වභාවයන්ගේ කියන නානත්වය කියලා. නානත්වය කියන්නේ මොකද්ද? වෙනස් ආකාරයේ, වෙනස් වෙනස් හැඩ, වෙනස් වෙනස් ස්වභාවයන් කියන එක තමයි නානත්වය කියලා කියන්නේ. එතකොට ධාතුන්හි තිබෙනා වූ වෙනස් බව, ධාතුන්හි තිබෙනා වූ නානත්වය දකින්ට එහෙම ලේසින් වුණේ කේ එකක බුණවත් මහ ගොඩක් ඕනේ. ඒක නිසා ධාතු ස්වභාව 10ක් තිබුණොත් ඒ 10 දැනගන්න එකෙන් පුළුවන්ද? බැ. ධාතු ස්වභාව දැනගන්න නුවණ 10කුත් ඕනේ. ධාතු ස්වභාව 20ක් තිබුණොත් ඒ විස්ස දැනගන්නා වූ ඥාන විස්සක් තියෙනවා. ඒක නිසා ඒ 13හි ප්‍රභේදය දකින ධර්මයන්හි ප්‍රභේදී දකින්නා වූ නුවණට කියනවා ධාතුනානත්වයේ දකින්නා වූ නුවණ කියලා. මේක තේරුණා? එතකොට මේ තව මදි මේක. මේ පින්වතුනි කියන මදි. අපේ ජීවිතයේ තිබෙනවා මෙන්න මෙහෙම එකක්. චක්කු ධාතුව කියලා තියෙනවා. චක්කු ධාතුව කියන්නේ මොකක්ද? චක්කු ධාතුව කියලා කියන්නේ මේ රූප කියන්නේ වර්ණ ගතිය නිකම් වත්තා ගැනීමට පමණක්ම සීමා වූ ඒ වැඩි විතරක් කරන්න පුළුවන් වූ එක්තරා විදිහක ඇහි තිබෙනවා ගුණ ස්වභාවය ප්‍රසාදී ගතිය. ඒකට කියනවා මොකද්ද? චක්කු ධාතු. ඒ චක්කු ධාතුව කියන එකේ වැඩිම මේ එකම එකයි. ඒ තමයි රූප වර්ණ. රූප වර්ණ ස්වභාවය දැන ගැනීම, දැක ගැනීම, ග්‍රහණය කිරීම විතරමයි ඒකට කරන්න පුළුවන්කම තියෙන්නේ. කවදාකවත්ම රූපයට ඒක බෑ. කියන්නේ වර්ණයට බෑ ඒ වැඩේ කරන්න. ඒකට හිතා කියනවා චක්කු ධාතුව කියලා. චක්කු ධාතුවට කරන්න පුළුවන්කම ඔබත් තියෙන්නේ වර්ණ ග්‍රහණය පමණ. එච්චර. හැබැයි ඒක ඒ චක්කු ධාතුව කියන එක හදන්න බෑ පිට මැටි වලින්. පිට වෙන වෙන ද්‍රව්‍යාත්මක හා යකඩ වලින් අර වගේ මෙයල මොහොකින්වත් ඒක ගන්න බෑ. ඒ මා එකක් හදන්න බෑ. ඒ වගේ ඇහක්, ඒ වගේ චක්කු ධාතුවක් හදන්නම බෑ. රොබෝල හදන්න පුළුවන්, රොබෝලට ඇස් හදන්න බෑ. ඒක නිසා මේක හැදෙන වෙන විදියකුත් තියෙනවා. ඒ චක්කු ධාතු හදන්න පුළුවන් වෙනම හේතුවක් පිටිපස්සෙක තියෙනවා. දැන් බලන්න කන අරගෙන කන, ඒකට කියනවා සෝත ධාතුවේ කියලා. මේ සෝත ධාතුවේ තිබෙන්නේ සෝත ධාතුවට ඒක අමුතු එකක්. චක්කු ධාතුව කියන එකට චක්කු ධාතුවට රූපයක් ස්පර්ශ වෙන වැඩි වෙන්න ග්‍රහණ වෙන්න ආලෝකයේ උදව්ව උපකාරයකුත් අවශ්‍යයි. ආලෝකයක් තියෙන්නයි. ආලෝකයක් එළියක් පැහැදිලියාවක් තියෙන්න ඕන චක්කු ධාතුවේ වැඩි වෙන. හැබැයි චක්කු ධාතුවේ එකම එක වැඩයි තියෙන්නේ, ඒ තමයි මෝකහරි වර්ණීය ග්‍රහණය කරගන්නේ. දැන් ඔය ස්වභාවය අපි කන ගාවට ගියාම ඇහැ ගාවම දකුණු පැත්තට හරි වම් පැත්තට හරි බර වෙන්න ඒ කිට්ටුව තියෙන තවත් එකක්. වැඩි දුරකුත් නැහැ, ඇතක්ම ගානක් නැහැ, මීටරයක් නෑ, පොඩි ළඟ දුරක තියෙන. එතන තිබින්නා වූ ඒකේ වැඩේ ඒ ශබ්ද කෑල්ල පමණයි. ඒ කියන්නේ ශබ්දයක් නිකුත් වෙන්නේ වායුවකට සම්බන්ධේ, වායුවෙන් නිස්පාදෙන ශබ්ද කොටසක්, ඒ ශබ්ද කොටස විතරක්, ශබ්ද මාත්‍රා විතරක්, ශබ්දය පමණක් හසු කරගන්න, ඒ වගේම ශබ්දයේ පමණක් ග්‍රහණය කරගන්නා වූ ගතියක් තිබෙන එක එළියේද, කරවලේද, අන්ධකාරයේද, ඒ කතා හිතෙන්ට අවශ්‍ය නැහැ. ඒකට කරන්න උනොත් තමයි කළුවරේ හරි එළියේ පාළේ හරි දවල් 12ට හරි රෑ 12ට හරි සද්ද කියනවෝ ධර්මයේ පමණක් ගන්න ග්‍රහණය කරන ගතිය පමණ එකට පුළුවන්. දැන් බලන්න මේකේ තියෙනනේ දෙවෙනස් ගතිය. තියෙනවනේ. එතකොට තිබෙනවා රූප මේ චක්කු ධාතුව කියලා කියන එක රූප ග්‍රහණය කරන්න පුළුවන් වර්ණ ග්‍රහණය. සෝත ධාතුවේ කියන එක ශබ්ද මාත්‍ර පමණ. ඒ ශබ්දට පාට නැහැ. ශබ්ද වලට පාටක් නැහැ. ශබ්ද වලට උස මහතක් අරකම්යක් නැහැ. ශබ්ද එක්තරක් ගතිය. එතකොට ඒ ගති ස්වභාවය දැනගන් ග්‍රහණය කරන්න වූ එකම ස්ථානය තමයි මොකද්ද? සෝත. ය කියලා කියන්නේ සෝත. මේ සෝත ධාතු. මේ දෙන්න එකම නිවි. වෙනස් වෙනස් ගති ස්වභාව තේන මේ ධාතු ස්වභාව දෙක. ඊළඟට චක්කු ධාතුවේ කියලා කියන්නේ පඨවිත් නෙවෙයි. චක්කු ධාතුව සෝතත් නෙවෙයි. චක්කු ධාතුව ආපෝ නෙවෙයි, තේජෝ නෙවෙයි, වායෝ නෙවෙයි, වර්ණ නෙවෙයි, ගන්ධ නෙවෙයි, රස නෙවෙයි, මොකක්වත් නෙවෙයි. ඒක ඒවා එකක්වත් නොවන අමුතුම විදිහේ ගුණ ස්වභාවයක් ඔය චක්කු ධාතුවේ කියලා කියනවා. අපි හැම එක්කෙනාටම ඇස් තිබුණට අව ඇහැගෙන අපි දන්නේ නැහැ. අපි දන්නේ. දැන් සෝතය අනිත්‍යයි. සෝත ධාතුව පඨවිත් නෙවෙයි, ආපෝ තේජෝ වායු නෙවෙයි. වෙනමම යකි. ඊළඟට දැන් මේ චක්කුවේ තිබෙන චක්කු ධාතුවේ ස්වභාවය නෑ. සෝත ධාතුවේ ස්වභාවය නෑ. ගහන. ගහණේ කියලා කියන්නේ ගහන ධාතුවේ කියලා කියන්නේ මොකක්ද? ගහන ධාතුවේ කියලා කියන්නේ ගන්ධය පමණක් හසු කරගන්න. එයාට ඒකේ ශබ්දයක් තිබුණා වැඩකුත් නැහැ. මේ වර්ණයක් තිබුණා වැඩකුත් නැහැ. වෙන මොකක්වත් වැඩක් නැහැ. ඒ දැන් අපි මලක් ගත්තයින් පස්සේ ඒ මලේ තිබෙනවා වර්ණයක්. ඒ මලේ තිබෙනවා උසක් පළලක් දිගක් පෙත්තක්. ඒ මලේ තිබෙනවා යම්කිසි රසයක්. ඔය මොකක්වත් ඒ ගාණයට වැඩක් නැහැ. ඒ ගාණය කියන ධාතුව, ගාණ ධාතුව කරන්නේ මොකද්ද? එතන යම්කිසි විදියක එතන ඔය සම්භාරයේ මැද තිබෙනවා නම් යම්කිසි සුවඳ පොට්ටක් අරගම්ම ඒ ඩිංග විතරයි ඒ ගාණය කරන්නේ. ඒක නිසා ඒක අමුතුයි. ගාණ ධාතුව. ඊළඟට තියෙනවා යම්කිසි දෙයක සුවඳක් වැඩක් නැති, වර්ණයක් වැඩක් නැති, ශබ්ද බද්දක් මොකක්වත් වැඩක් නැති, ඒ තුල යම්කිසි දෙයක රස ස්වභාවයක්, රස ගතියක් දිවට දැනගන්න, දැනෙන්න යම්කිසි රස ස්වභාවයක් ඒක විතරක් දැනගන්න, ඒ රස ගතිය පමණක් හසු කරගන්න පුළුවන් විදිහේ ධාතු ස්වභාවයක් තියෙන අපේ දිවේ. ඒකට කියනවා මොකද්ද? ජීව ආ ධාතු කියලා. දැන් කීයක් තිබෙනවද? චක්කු ධාතුව වෙනයි සෝත ධාතුවට, සෝත ධාතුව වෙනයි ගාන ධාතුවට, ගාන ධාතුව වෙනයි ජීව ආ ධාතුවට, ජීව ආ ධාතුව වෙනයි කාය ධාතුවට. කාය ධාතුව කියලා කියනවා මොකද්ද? මේ අපේ ශරීරයේ තිබෙනා වූ ස්පර්ශනීය ගති ස්වභාවය. ඒකට කියනවා කාය ධාතු කියලා. එතකොට චක්කු ධාතුව වෙනස් අමුතුම දෙයක්, සෝත ධාතුව වෙනස් ඒක අමුතුම දෙයක්, ගහන ධාතුව වෙනස් අමුතුම එකක්, ජීවහා ධාතුව වෙනස් අමුතුම එකක්, කාය ධාතු වෙනස් අමුතුම ස්වභාවය. දැන් මේ එකකට එකක්, එකකට එකක් වෙනස්. මේ ස්වභාව එකක් වෙනස්. මේ ස්වභාව වෙනස් කියලා කියන්නේ හැඩ වැඩි වලින් නෙවෙයි. අපි චක්කු ධාතුව කියලා කිව්වන් පස්සේ ඇසේ බෝල ගතිය, රවුම් ගතිය ඒක නෙවෙයි. සෝත ධාතුව කියවන් පස්සේ මේ කම්පිතී ඒ වගේ හැඩ වැඩේ උබ නෙවෙයි. දැන ග්‍රහණය කර ගන්නා වූ ගති ස්වභාවය පමණයි. නාසී දිවේ හැඩ නෙවෙයි, කයේ හැඩ නෙවෙයි. මේ ඒකී අදාළ කාරණය දැනගන්න හේතු වෙන මූලික ලක්ෂණ ස්වභාවය, මූලික ගති ස්වභාවය. ඒකට කියනවා මොකද්ද? ධාතු කියලා. ඊළඟට ඊටත් වඩා හපන් තව එකක් තියෙනවා. ඒ තමයි මනෝ ධාතු. ඒකට මනෝ ධාතුවට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මනෝ ධාතුව කියන එක ඇවිල්ලා ඔය සිතුවිලි හිතට අහුවෙන අරමුණු වෙන දේක්. ඕනෑම හොඳ හෝ නරක හෝ මධ්‍යම හෝ කුණුපන්දල් හෝ ප්‍රණීත හෝ ඕනෑම දෙයක් දැනගන්න වූ ගති ස්වභාවයෙන් කියන මොකද්ද? මනෝ ධාතුවේ. දැන් මේ ධර්මතා හය එක එකට වෙනස්, එකින් එකට වෙනස් නේ. කිසිම සමානකමක් නෑදෑකමක් මෙන්න මේක මේකට සමානයි ටිකක්වත් ළඟින් යනවයි කියලා ගන්න එකක්වත් නෑ. ඒක නිසා මේ මූලික ධාතු ස්වභාව වල මේ වෙනස් වෙනස් නිසා බුදුරජාණන් වහන්සේගේ තියෙනවා ඒ ධාතු ස්වභාවයන් දැනගන්න වූ මහා ඥානය. ධාතු ස්වභාව දැනගන්න ඥානය. ඉතින් මේ දැන් ඔය කිව්වේ තැන් හයක්. ඔය තැන් හයක් කිව්වේ. ඔය තැන් හය, ඒ කියන්නේ ස්ථාන හය, ඔය ධාතු ස්වභාව හය නිසා මේක මොකටද අහගන්න. දැන් මම මෙච්චර වෙලාව කිව්වේ මොකද්ද? ධාතු ස්වභාවයන් කී තිබෙන වෙනස්කම්. ධාතු කියලා කියන්නේ මොකද්ද? බෙදාගෙන 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 ගිහිලා අවසානයේදී බෙදන්නට බැරුව නවතින මූලික මූල ධර්ම ස්වභාවයේව ධාතු. ඔය වෙනස්කම නිසා අපි තව වෙනස්කමක් හඳුනාගත යුතු. ඒකට කියනවා දැන් බලන්න මේ චක්කු කිය චක්කු ධාතුවට යම් කිසි දෙයක් හැපෙන්න නම් මොකද වෙන්න ඕනේ? ආලෝකයේ තියෙන්න ඕනේ, වර්ණයේ තියෙන්න ඕනේ. එහෙම ඒ කියන්නේ වර්ණය ආලෝකයේ වැටෙන්න ඕනේ අරමුණට, චක්කු ධාතුවට නෙවෙයි. අරමුණට වැටෙන්න ඕනේ ආලෝකය. දැන් මේ එළියක් අවශ්‍යයි ඒ වර්ණය දැනගන්න, වර්ණය ග්‍රහණය කරගන්න චක්කු ධාතුවට. හැබැයි මේ සෝත ධාතුවට එහෙම එකක් අවශ්‍ය නැහැ. දැන් මේ වැඩේ හින්දා මේ ධාතු ස්වභාව එකින් එකට වෙනස් වෙන නිසා, වෙනස් වෙලා තියෙන නිසා මේකේ තව වෙනසක් තිබෙනවා. මේ ස්පර්ශය කියලා එකක් තිබෙනවා. ස්පර්ශය කියන්නේ මොකක්ද? ස්පර්ශය කියලා කියන්නේ යම් කිසි දෙයක් චක්කෝ ධාතුවේ යම් කිසි දෙයක් හැපෙන ගතියට කියනවා මොකක්ද? ස්පර්ශය කියලා. ඒ ධාතු ස්වභාවවල තිබෙනා වූ වෙනස්කම නිසා හැපෙන ස්වභාවයත් වෙනස්. හැපෙන ස්වභාවය වෙනස්. දැන් වර්ණය චක්කු ධාතුවේ ඇසේ හැපෙන්න නම් ආලෝකය අවශ්‍යයි. ඒක අනිවාර්යයි. එතකොට ආලෝකයත් උදව් කරගෙන තමයි අර ස්පර්ශ වර්ණය ඇවිල්ලා මේකේ ස්පර්ශ වෙන්නේ. අනිත් එක මේ එකක් තියෙනවා. ඒ වර්ණයට මේ ඇහි ඇවිල්ලා මේ හේතු වෙන්න ඕනේ නැහැ. කියන්නේ ඇහි ගාවට මෙවිලේ ඇහි මෙහෙම ඇතුල්ෙන්න ඕනේ නැහැ. ඒ වර්ණය තියෙන අහක තියෙනවා. හැබැයි මේ චක්කුවේ තිබෙනවා ඒක එතන තියෙද්දි, මේක මෙතන තියෙද්දි ඒක නිකන් වද්ද ගන්න හප්පන්න පුළුවන්. ඒක නිසා ඒක ස්පර්ශය අමතු විදිහකට වැඩ කරන්නේ. මේ කතාව තේරෙනවා. මෙහෙම කියාගෙන යන එක්කෝ මට මේ පිළිසිපාවේ එක්කෝ මේ පිළිදෙන මොන විපාක. හැබැයි ධර්මයේ පාකරන්න හොඳ නැහැ. මේක හරි බරපතලයි. මගේ හිත උලුක් කියලා තියෙන්නේ. මේ හිතන්නේ බලන්න. මේ වර්ණය එතන මලක් නම් වර්ණයක් නම් ඒක එතන තියෙද්දි එතන තියෙද්දිම මෙතන හැප්පෙනවා. හැබැයි සද්දේ එහෙම නැහැ. සද්දේ වායුවේ ඇවිල්ලා ඒකේ එහෙගින් හැප්පෙනවා. ඒකේ හැප්පීම වෙනස්. මේකේ හැප්පීම වෙනස්. දැන් සද්දය සද්දේ ඉන්නේ අවුහරහ නෙවෙයි. සද්දේ ඉන්නේ වායුව. එතකොට වායුවේ ඔය ඒ පැත්තේ ගිහිල්ලා සම්බන්ධතාවයක් ඕකේ ඔහි තියෙන්න ඕන. එතකොට කොහොමද සද්ද ගිහිල්ලා අතෙන්නේ ස්පර්ශ වෙනවා. හැබැයි මේ සද්දේ කියන්නේ කන සද්දේ ගන්නේ හප්පගන්නේ අර රූපය හප්පගන්න විදිහට නෙවෙයි. ඒක නිසා මේ ධාතු වෙනස්කම නිසා හැප්පීමේ වෙනස්කමක් තියෙනවා. තව එකක් තියෙනවා. දැන් මේ දැන් ගහණේ ගත්තම මේ නාසය නාසය ඇවිල්ලා ආලෝක වට ගන්න තැනකුත් නෙවෙයි. නාසයේ ශබ්ද වායු හරහා ශබ්ද හප්ප ගන්න තැනකුත් නෙවෙයි. එතකොට නාසය ඇවිල්ලා මේ අමුතුම විදිහේ ගන්ධ ස්වභාවයක් ඔය වස්තුවක තියෙන ගන්ධ ස්වභාවයක් ගිහින් ඒකට ඇහැ වගේ නෙවෙයි. ඒකේ හැපීම වෙනස්. ඒකේ එතන නාසයේ ගාව ඇදිලෙන්න ඕනේ. සුළඟින් හරි කොහොම හරි ගිහිල්ලා එතන හැපෙන්න ඕනේ. හැපුණොත් විතරයි දැනෙන්නේ. දැන් අරහේ ගොඩාක් මේ ස්මලක සුවඳක් තිබෙනවා. අපිට මෙහෙත් ඒක දැනෙන්නේ නැහැ. හේතුව ඒක හුළඟින් හරි කොහොම හරි ගිහිල්ලා ඇදිලෙන්න ඕනේ. අර ධාතු ස්වභාවයේ ගාව ප්‍රසාදේ හැපෙන්න ඕනේ. එතකොට ඒකේ හැපීමයි සද්දේ හැපීමයි ඊළඟට අර චක්කු මේ ධාතුවේ වැඩි. ඒක නිසා ඒව වෙනස්. හැපීම් වෙනස්. හැපෙන ගති වෙනස්. අනිත් එක තමයි දිව. දිවට දැනෙන රස, ඒ රස ඇවිල්ලා හැප්පෙන ගතියත් වෙනස්. දැන් ඒක දැනගන්න පුළුවන් මෙහෙම. අපි සුවඳ පැන් දාපු මේ සුවඳ පැන් දාපු හොඳ වතුරකට බහිනවා. පොකුණක් තියෙනවා. පොකුණට බහිනවා. ඔළුව යට වෙනකල් අපි වතුර යට තියන පොකුරි. හැබැයි තියෙන මොනවද? සුවඳ. ඒ සුවඳ අපිට දැනෙනවා.
ඔළුව යට වෙන්නේ ඉස්සලා දැනෙනවා.
වතුර යට ඉඳදී අපි ඉන්නේ සුවඳ එකක් අර. දැනෙන්නේ. දැනෙන්නේ. සුවඳ දැනෙන්න නම් මොකද වෙන්න ඕනන්නේ? වායු තියෙන තැන තින්න ඕන. බලන්න ස්පර්ශයේ තියෙන වෙනස්කම්. අනිත් එක අපි ඒකම අපි හිතමු මේ පොඩ්ඩක් සීනි ටිකක් අපි හිතමු මෙහෙම අපි මුහුදට පයින් මුහුද යට යන ගිහින් වතුර ටිකක් අපිට පේන. එතකොට දැනෙනවද අපිට? දැන්වනේ දැන් බලන්න ජීවහාවේ ස්පර්ශය ස්පර්ශේ වීමයි නාසී ස්පර්ශ වීමයි තියෙන වෙනස. ඒක වතුර හරහා බාර ගන්නෑ. දැන් අපි යම්කිසි දෙයක් කටට දැම්මන් පස්සේ දැන් අපි මේ මීමදයක් තියෙන. මීමදයකින් එහා පැත්තේ ඒ මීමදේ ඒ පැත්තෙන් කුළඟේනවා. අපි කට අරගෙන ඉන්න ඒ පැත්තට කට අරගෙන රහ දැන්නවද මේ පැත්තට?
නෑ.
එතකොට අපි නාසය හරවගෙන ඉන්නවා. පොඩ්ඩක් හරි සුවඳ දෙනවද? දැන් බලන්න මේ ස්පර්ශ දෙකේ වෙනස. එතකොට වතුර මේ යතරේ වතුර යට ගිහින් ඉන්නකොට අපිට වතුර ටිකක් පෙවුණොත් ඒක දැනෙනවා. ලුණු වාරි පැන ලුණු ප්‍රහාරි පැන්නාහන්. හැබැයි සුවඳ දැනෙන්නේ. ඊළඟට එළියක් නැත්තම් ආලෝකයේ මේ වර්ණේ ගන්න බැහැ. සද්ද ඇහෙනවා අඩුයි. සීමා වෙනවා. බලන්න මේ හැපිම ස්පර්ශයේ එකින් එකට වෙනස් නේද? වෙනස්. දැන් අපිට දැනුනේ නැත්තේ ඇයි? වතුර යට ඉන්නකොට අපේ නාසයට සුවඳ දැනෙන්නේ නැත්තේ ප්‍රසාදයේ අඩුවක්ද? නෑ. හැපිම නෑ. ඒක. ඊළඟට කාය ප්‍රසාදය. කාය ප්‍රසාදය තියෙන්නේ කයට ඇත්ත වශයෙන්ම ඇවිල්ලා හැපෙන්න ඕනේ. ඇතිල්ලෙන්න ඕනේ, හැපෙන්න ඕනේ, තද වෙන්න ඕනේ. අපි විද්‍ය කරෙහි තිබෙනවා. මෙහි ඉඳලා අපිට දැනෙන්නේ. ඒක හරියට ඇඟේ හැපෙන්න ඕනේ, වැදෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට තිබෙනවා මේ ස්පර්ශ වීම වල වෙනස්කම. ඒ විතරක් නෙවෙයි. දැන් අපි ඇහෙන් දෙයක් බලලා, ඇහෙන් දෙයක් බලලා, සද්දයක් අහලා, සුවඳක් විඳලා, රසයක් දැනලා, ස්පර්ශයක් ලබලා, ඇත්තක පියාගෙන ඒ ස්පර්ශයේ සද්දේ ගන්ධේ ඔක්කොම ලබපු තැනින් කිලෝමීටර් 3-4ක් ඈතට ගිහිල්ලා අර ටික දැන් රෙකෝඩ් කරගෙන හිත හිතා ඉන්නවා. ඉන්නකොට මනෝ ධාතුවට අවව ඕනෙන්නෙත් නෑ, ආලෝකේ ඕනෙන්නෙත් නෑ, උලක ඕනෙන්නෙත් නෑ, වතුර ඕනෙන්නෙත් නෑ, හැපෙන්න ඕනෙන්නෙත් නෑ, මොකක්වත් නෑ. ඒ මනෝ ධාතුවට ගිහිල්ලා ඒක ඒ ටික වෙනමම ස්පර්ශ වෙවි, හැපි, ඒකෙම මතුවෙවි, ඒක විතරම උඩට ඇවිල්ලා ස්පර්ශ වෙවි, මේකේ හැපි, එතන සිද්ධ වෙනවා. එතන ස්පර්ශය වෙනස්. මේ මනෝ ධාත්වී ස්පර්ශය හරිම අමුතුයි. හරි වෙනස්. ඒ හරියට කියනවා නම් එක තැනක මිනිස්සේ උඩ පනිනවා වගේ. දැන් හරියට බාහිර දෙයකින් ගන්නවා නම් මිනිස්සේ කිහා පැත්තෙන් බෝලයක් මෙහෙට දානවා අපි මෙහෙම අල්ලනවා. එහා පැත්තෙන් දෙයක් විසික් කරනවා අපි අල්ලනවා. ඒ වගේ දෙයක් තමයි මේ බාහිර තිබෙනා වූ අරමුණු ස්වභාවයන් මේකට වද්දා ගැනීමේදී ටිකක් දුරගතියක් තියෙනවා. හැබැයි මනසට එහෙම නැහැ. මනසට ඇවිල්ලා මනසේ ස්පර්ශය කියලා කියන්නේ මනසේ කෙතරම් උඩ පැන ඉන්නවද? ආන්න ඒ වගේ එකක් තමයි මේ මනෝ ධාතු ස්පර්ශය කියලා කියන්නේ. ඒක නිසා මේ වගේ ස්පර්ශ වීම තිබෙන්නේ ක්‍රම 6කට. ස්පර්ශ වීම කියන්නේ කියක් තියෙනවද? ක්‍රම 6ක් තියෙනවා. මේ ස්පර්ශ ක්‍රම 6 වෙනස් වුණේ ඇයි? ධාතුන්ගේ වෙනස්කම නිසායි. ධාතු ස්වභාවයන්ගේ වෙනස්කම නිසා තමයි ඒකට අදාළව තමයි ස්පර්ශ වීම වෙනස් වෙන්නේ. හරියට අපේ ලංකාවේ මෙහි ස්විච් නේ දැන් මෙහෙ එකක් ගිහිල්ලා එහෙ ගන්න බෑ. එහෙ එකක් කියලා මෙහෙ ගන්න බෑ. නිවිසිගත්තේ ඔරෂ්ටියක් වගේ නෑ. ඔක්කොම එක විදිහට. මැලේසියා වෙන විදිහ. හැම වෙලාවෙම මේ ප්ලග්ස් එක එකට වෙනස් වෙන්නේ ප්‍රොඩක්ට් එකේ වෙනස්කම නිසා. එහෙම දුති. අනිත් එක තමයි වෝල්ටේජ් ගන්න අඩු වෙන්න. දැන් මේ ස්පර්ශ හයක් තියෙනවා. ස්පර්ශ වීම හයක්, හැපීම් හයක්. අපි ඉතින් නිගමනට ගියාගෙන යනවා මේ අරමුණ හැපෙනවනේ. ඒකට කියන්නේ මේ කියන්නේ ඇසයි රූපයයි විඥානේ හැපෙන ඕක කතාව තමයි කියන්නේ. දැන් ඕක කතාවනේ ඕක ඇත්ත වශයෙන්ම කිව්වට ඕක වෙනස් හැපින් තියෙන්නේ. ඒකට කියනවා ධාතු ස්වභාවයන්ගේ තිබෙන නානා ගතිය නිසා, වෙනස් ගතිය නිසා, විවිධත්වය නිසා හැපීම් ස්වභාවයක් වෙනස්. හැපීම් ගතියත් වෙනස්. මේ කතාව තේරුණාද? ඔව්. බුදුරජාණන් වහන්සේට ආන්නේ ඒ නොන තිබෙනවා. මේ ධාතුන්ගේ වෙනස්කම නිසා, වෙනස් භාවය නිසාම ස්පර්ශයත් වෙනස් වෙනවා. වෙනස් හැඩතලයි තියෙන. අපි ස්පර්ශී කියලා කිව්වට ස්පර්ශ වීම වෙනස් විදිහට වෙයි. ආකාර හයක් තියෙනවා. ඊළඟට තිබෙනවා මේ ස්පර්ශයක් වූ කල අපිට දැනෙනවා අපි හැම එක්කෙනාම වැඩියෙන් පතන දේ තමයි වේදනාව. අපි වැඩියෙන්ම ඔය මරණයට උනත් බයයි කියලා කියන්නේ වැඩියෙන් රිදෙයි කියන එක. රිදුමක් නැතුව, වේදනාවක් නැතුව කොහොම හරි යන්න නම් මරණයට බයයි කියලා කියන්නේ මැරෙනවාට වඩා මරණයේ වේදනාවක් හිර හිර වෙනකොට මට අමාරුවක් වෙයිද? එහෙම එහෙම තමයි ඔය මෝපින් දුන්නම අඩුවේයිද? නිින්දෙදි මැරුණොත් හොඳයි. එතකොට දන්නේ නැහැ මගේ තිකේ වැඩි වෙන්නේ ආමිනි මම නිින්දෙදි මැරෙන්නයි යන්නේ කියලා. මම කොහොම මොනවා කිසිසේත්ම ඒ වගේ නිින්දෙදි මැරෙන්න පතන්නේ. මම හොඳට අවදිලා ඉන්නකොට මැරෙන එක තමයි හොඳ. හේතුව අවසියෙන් බය අර නිඳ කියව දන්නේ. ඔය අපි වේදනාවට හරි බයයි දුකට. අපි හැම එකේනාව ස්පර්ශයෙන් නිසා ළඟම ඉන්නේ මොකද්ද? වේදනාව. වේදනාව එන තාලේ බලන්න මේක හරි වෙනස්. හරි වෙනස්. මේ වේදනාව එන තාලේ බලන්න වේදනාව දැනගන්න පුළුවන් ප්‍රතිචාර දැක්වීම වශයෙන්. දැන් අපිට ඇසට රූපයක් දැනුණා. ඇසේ රූපයක් දැනගත්තා. ඉතින් ඔන්න වැදුණා. ඊට පස්සේ ඉතින් වේදනාවක් ඇති වෙනවනේ. ඒ වේදනාව රූපයක් දකිනකොට රූපය සඳහා රූපය සම්බන්ධයෙන් විඳින වේදනාවයි, සද්දයක් දැනෙනකොට සද්දේ නිසා හැදෙන වේදනාවයි කියන්නේ වේදනා ස්වરૂප දෙකක්. එදෙන් රූපයක් ගත්තම රූප මේ රූපයක් දැක්කම ඒ දැකපු රූපය විඳිනකොට අමුතු නිකන් ඔළුව වටේ පිරිච්ච ගතියක් තියෙනවා. ඔළුව වටේ පිරිච්චෙනම රූපයේ අපේ ඒකට බැඳ බැහැගත්ත අමුතුම විදිහේ වින්දනීය ස්වરૂපයක් තමයි ඔය තියෙන්නේ ඔය රූපයක් දැක්කම. හැබැයි සබ්දයක් ඇහුනම ඊට වඩා වෙනස්. ඊට වඩා වෙනස්. දැන් රූපයක් බලන කොටයි සබ්දයක් අහන කොටයි එතකොටත් වෙනස්. අපි හිතමු මෙහෙම. යම්කිසි කෙනෙක් දෙන්නේ කියා පැති කතා කර කර ඉන්නවා. කතා කර කර ඉන්නකොට අපිට ඒ සද්දේ හොඳට අහගන්න ඕනේ. ඉතින් සද්දේ මදි. ඉතින් ඒකේ වේදනාවක් තියෙනවා. එතකොට අපි ඒක අහන්න අපි කොහොමද කරන්නේ? එහෙමද? නෑ. අපි මෙහෙමයි. මෙහෙම කරනවා නේ. ඒ කියන්නේ මේ ඔක්කොම ඕල් වලටලා ඔක්කොම යන්න එපා. ඔක්කොම කඩ පිළෙන්ට ඇහෙන්න ඕනේ. මෙහෙම හරි හස්සන. ඒ තමයි සද්දේ ගන්න අපි යොදන මාතෘ. හැබැයි දෙන්නේ ඈත ළඟලා කතා කර කර ඉන්න. එතකොට අපි මෙහෙම කරන්නේ. එතකොට මොකද කරන්නේ? මේන්න මෙහෙම දාලා කවර එකක් දාලා ගලියාර එකක් මේ අර වැටෙන එකක් මෙහෙම නවත්තලා වහලා හොඳට ફોકસ කරන බල. එහෙම නේද? ගන්දේ ගන්න කියන පස්සේ වෙනස්. ඇහත් වහලා හොඳට බලනවා මොනසුන්ද? එහෙම බලනවනේ අහන බලනවනේ. එතකොට මේ ප්‍රතිචාර දක්වන විදිය දැන් අනිත් කාරණේ තමයි රස බලන්න. රස බලනකොට අපි මෙහෙම බලන්නේ. රස බලන්න යනකොට අවධානය මෙහෙම යොදන්නේ. රස වලට ඇස් දෙකක් පියාගෙන මොනහට දෙයක් පැඩිරහ දුන්නොත් එහෙම ලුණු රහ දුන්නොත් එහෙම සම්පූර්ණ හොඳට ફોકસ කරලා හොඳට අවධානය යොදලා ඉඳන්. දැන් ස්පර්ශයක් තියෙන්නේ. එතකොට මේ ස්පර්ශයයි ස්පර්ශය නිසා ඇතිවෙන මේ රූපේ සම්බන්ධයෙන් විඳීම, ශබ්දේ සම්බන්ධයෙන් විඳීම, ගන්ධේ සම්බන්ධයෙන් විඳීම, රසේ සම්බන්ධයෙන් විඳීම, ස්පර්ශේ සම්බන්ධයෙන් විඳීම සහ හිත ඇතුළේ හිත හිතා ඔහේ රස විඳින්න ඉන්නවා. ඒ විඳීමයි විඳීම් ක්‍රම හය. ඕකේ වෙනස්කම් තියෙනවා. අපි හිතාගෙන ඉන්නවා ශබ්දයට දෙන විඳීම තමයි ගන්ධයට දෙන්නේ. ඒ විඳීම තමයි මේ රූපයට දෙන්නේ නැහැ. වෙනස්කම් තියෙනවා. ඒක නිසා කියනවා විඳීම් ක්‍රම හයක් කියලා. ඇයි විඳීම් ක්‍රම හයක් උනේ? ස්පර්ශ වීම හයක් නිසායි. ස්පර්ශ වීම හයක් වෙනින්ද තමයි විඳීම් ක්‍රම හයක් උනේ. හැබැයි ඒ විඳීම් ක්‍රම හයම තිබෙනවා සැප දුක් උපේක්ෂා කියලා පොදු වශයෙන් කඩනවා. කියන්නේ අපි කියන්නේ සුඛ දුක් උපේක්ෂා කියලා පොදු වශයෙන් කඩනවා. හැබැයි ඇතුළටම ගැඹුරටම ගිහිල්ලා ගත්තාම පස්සේ ඒ සැප දුක් උපේක්ෂාවල් ඇසෙන් සැප දුක් උපේක්ෂා වෙනයි, කනෙන් සැප දුක් උපේක්ෂා වෙනයි. හරි වෙලින් වෙනස්. ඒ වෙනස්කම් වෙන්නේ ස්පර්ශ වෙනස්කම් නිසායි. එහෙම වෙන්නේ ධාතු ස්වභාව වෙනස්කම් නිසායි. මේ කාරණේ යන්තම්වත් හිතේ ගාව ගන්න පුළුවන් වුණා. ඔන්න වෙනස්කම්. දැන් ඔය වෙනස්කම් විඳීම් හයක් කියන්ට දැනගන්න බුදුරජාණන් වහන්සේට උදෙවිට පුළුවන්. අනිත් එක තමයි අපිට ওই විදීම් හය දැනගන්නේ නැති නිසා තමයි අපිට මේ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. භාවනාවකදී අපි භාවනාවක් තුළ සැපයක් හොයනවා. ඒ සැපය හොයන්නේ අපි මේ බාහිර වින්දනය කරපු දේවල් වලට සාපේක්ෂව. බාහිර විඳපු කතා බහ කරලා හිනා වෙලා සැප විඳපු විදීම් තියෙනවානේ. ඒක දැන් අපි කියන්නේ භාවනාවක් තුළ ධානයක් තුළ මහා පුදුම සැපයක් සාන්ත ගතියක් තියෙනවා කියලා හිතනවනේ. අපි ඒ බාහිර සැප ස්වභාවයන්ගේ අනුසාරයෙන් චින්තනයක් ගොඩනගා ගන්නවා, රූපකයක් හදා ගන්නවා, මේ සැප මෙහෙම විය යුතුයි කියලා. ඊට පස්සේ අපි ඒක අපේක්ෂා කරනවා ඇතුළත. හැබැයි ඒක නෙවෙයි තියෙන්නේ. හිතී භාවනාවකදී ගොඩනගින්නා වූ භාවනා සැපය මේ සැපවලට වඩා වෙනස්. ඒක නිසා ඒකේ මනෝමය ධර්මයක් සම්බන්ධයෙන් සැප වෙනදී. දැන් මේ වෙනස්කම් කියලා තේරුණාද? දැන් මම ධාතු ස්වභාව තුනක් කිව්වා. මොකද්ද? ධාතු ස්වභාවයන්ගේ නානත්වයේ වෙනස්කම කිව්වා, ස්පර්ශයන්ගේ වෙනස්කම කිව්වා, විඳීම් වල වේදනාවේ වෙනස්කම කිව්වා. දැන් මේ ඇතුළන්තය සම්බන්ධයෙන් තව තියෙනවා මෙහෙම. දැන් අපිට යම්කිසි විඳීමක් ආවම ඒ විඳීම තුළ අපිට මේ බාහිර දැකපු දේ තියෙනවා. ඒ දැකපු දේ සම්බන්ධයෙන් පොඩි සංඥාවක් ඇතිවෙනවා. ඒ සංඥාව රූපයේ හැඩතල ගන්න සංඥාව වෙනස්, සද්දයේ ගන්න සංඥා වෙනස්, ගන්ධය කියන එක ගන්න සංඥා වෙනස්, රසයේ සංඥාව වෙනස්, ස්පර්ශයේ සංඥා වෙනස්. ඒ සංඥාවල් ගන්නේ එකින් එකට වෙනස් විදිහට. ඒක හොඳට අවධානයෙන් ඉන්නකොට දැන් මම රූපයක් දිහා බලලා සංඥාවක් හදාගන්නවා. ඒ කියන්නේ මොකක් හරි රූපකයක් හදාගන්නවා. ඒක මල්ලත්තක් වෙන්න පුළුවන්, ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්, පුජ්ජරයෙක් වෙන්න පුළුවන්, උසමහත කෙනෙක් වෙන්න පුළුවන්. ඔන්න දැන් රූපකයක් හදාගත්තා. ඒ කියන්නේ සංඥාවක්. දැන් රූපකයක් හදාගෙන සංඥාවක් හදාගත්තා. ඊළඟට සද්දයක් කාලා ඒ සද්දයේ සංඥාවක් හදාගන්නවා. දැන් සද්දේ කියපු දේවල් වචන හැබැයි ඒක මට තේරෙන්නේ ඒක මට සංඥා වැටෙන්නේ ගහක් වගේ නෙවෙයි. ගයක් වගේ නෙවෙයි. පාටක් හැටියටත් නෙවෙයි. ඒක අමුතුම දෙයක් නිකන් දුංකාර ස්වභාවයෙන් ඇති වෙච්ච යම් කිසි හිතේ නිකන් එහෙම ඇතිල්ලා යනවා නිකන් ගති ස්වභාවය. ඒක අර ගොඩනැගිල්ලක් වගේ පාට දෙයක් වගේ එහෙම හේකුත් නෙවෙයි. ඒක අමුතුම විදිහේ සංඥා ස්වභාවය. සද්ද සංඥාව කියලා කියන්නේ. දැන් මේ කවුරු හරි කතා කරන සද්දයක් කියන්නේ. දැන් මේ මම කතා කරනවා. මම කතා කරනකොට මේ මම කතා කරන සද්දය හිතට දැනෙන විදිය, කනට දැනෙන විදියයි මගේ මං වාඩි වෙලා ඉන්න හැටි බලන විදියයි කියලා කියන්නේ රූපක දෙකක ලයින් දෙක කියන්නේ. කෙනෙකුට මාව ඉන්න විදිය පේන විදියයි මං කතා කරන ශබ්දයේ විදියයි වෙනස්. රූපකය උසක් පළලක් මහසක් පාටක් වේදනා පේනවා. ශබ්දයේ එහෙම නෙවෙයි නිකන් මේ වීන්ස් වගේ අඩු වැඩි වෙලා මෙතනින් වැඩි වෙන ශබ්දේ වුණා මෙතනින් අඩු වෙන ශබ්ද ඔය වගේ නිකන් වීන්ස් හැටියට තමයි ඒ සංඥාව වැටෙන්නේ. මෙහෙම වෙනස්කම් තියෙනවා නේද? එතකොට රූප සංඥාව අනිතික සංඥාව සද්ද සම්බන්ධයෙන් ඊළඟට මේ තිබෙනවා ගන්ධය සම්බන්ධයෙන් ඒ සංඥා වෙනස්. අහන සද්දයක් වගේ නෙවෙයි වේලුස් වගේ යන්නේ අමුතුම සියුම් ගතිය. රසයත් ඒ වගේ ඒක නිකන් අමුතුම සියුම් වූ ගතිය. ස්පර්ශයත් ඒ වගේ ඒකට ඊට අපක් ඒක වෙනස් වූම නිකන් උණුසුම් සාගත සැප සහගත ඊළඟට ස්පර්ශ ගතිය. මේ ස්වභාව ටික ඔක්කොම එකින් එකට වෙනස්. සංඥා ස්වභාව හයක්. ඊළඟට හිතට ගත්තා ඊපස්සේ දැන් හිතින් දෙයක් හිතනකොට අමුතු විදිහකට ඒක හිතේ දැකපු දෙයක් හිතනවා. ඒක මෙහෙම හිතන්න පුළුවන් අලුතින් හදපු ගෙදරක් තිබෙනවා ඉඩමක් දැකලා තිබෙනවා ඉඩමේ හදපු ගයක් තිබෙනවා ඒ ගේ පාට වහලේ දොරවල් ජනෙල් හොඳට වදිනවා ඔන්නෝක දැකපු එකක්. ඊළඟට ගයක් හදපු නැති කැලයක් තිබෙනවා එතන හිතින් ගයක් හදනවා ඒ ගේ දැනෙන්නේ වෙනස් විදියට බලපු හදපු ගේ වගේ නෙවෙයි. අර හදන්ත කැලයක් තිබෙනවා ඒ කැලේ ගස් කොළන් කපලා ඉඩම හදලා ඊට පස්සේ සයිට් එක හදලා ගේ හදනවා ඒ ගේ තමන්ට දැනෙන එක මේ අසම්පූර්ණ අර බලුපියක ගන්නට හදේසි හදපිය ගන්නට හේව නැති වෙයි. ධර්මාරම්මණය හිතට එනකොට ওই විදිහේ වෙනස්කම් තිබෙනවා. ඒ වෙනස්කම් නිසා සංඥා වෙනස් වෙනවා. අපේ දැකපු කෙනෙක් හිතා ගන්නකොට නිකන් රූපේ පැහැදිලිව හිතට දැනෙනවා. ඊළඟට දැකපු නැති කෙනෙක් ගැන මොකක් හරි කතාවක් අහන්නලමොත් ඒ කතා අනුසාරයෙන් අපි අංගිසි ශෙවණල්ලක් හදාගන්නවා. ඒක නිසා ධර්ම සංඥාව කියන එක මේ හරි අමුතු විදිහට අපි දැනන්නේ. ඒක නිසා සංඥා කියන දේවල් සංඥා හය එකින් එකට වෙනස්. බුදුරජාණන් වහන්සේ මේ කියනා වූ ධාතුන්ගේ නානත්වයේ වෙනස් බව දකිනවා. ඒක නිසාම ස්පර්ශයේ වෙනස්කම දකිනවා. වෙනස් ස්පර්ශ හයක් කියලා වෙනස් ස්පර්ශ හයක් නිසා වේදනා හයක් දකිනවා. වේදනා හය නිසා සංඥා වෙටෙන හැටි හය ආකාරයකට වැටෙනවා. ඊළඟට සංඥාවල් නිසා මේ අපි හදනවා මේ විතර්ක කිරීම සංකල්ප හදනවා. දැන් අපි දැකපු දෙයක් නිසා සංඥාවක් හැදුනම ඒකට අනුව අපි රූපකයක් හිතනවා. දැන් බලන්න ඒකේ ප්‍රධාන දෙකක් කියන්න පුළුවන්. ඒක ලේසි. ඒක මේ විදිහට දැන් ඔය වරින් වර මෙහි අයට ඔය ක්‍රිකට් එනවා. ක්‍රිකට් ක්‍රීඩාව රග්බි අරෝමේ වයින්නවා. ඉතින් එහෙම ආවන් පස්සේ ගොඩාක් ඒ වාට වැඩියෙන්ම ඇලීම් හිත තිබෙනා වූ අය ඒ පිළිබඳව හිතනවා, කල්පනා කරනවා, ඒ සංකල්ප හදනවා, විතර්ක කරනවා. මේ විතර්ක කරනකොට ඒගොල්ලන්ගේ අතේ බැට් එකක් තිබෙනවා. ඒ වගේම මේ බලන්ට මිනිස්සු ඉන්නවා. ඊළඟට ඒගොල්ලන්ගේ හිතේ යාමත් මැදට ගෙනියනවා. ඉතින් මේ මහා චිත්‍රූප ටිකක් හැදෙනවා. හැබැයි යම්කිසිදීකම එයා දක්ෂ කතිකේ ගීත ගායනා කරන්නා වූ කෙනෙක් හැටියට ආවොත් එයා ඒක වෙනස්. එතකොට අර නිකන් අර මේ මහ ලොකු රූපකයක් හදන පිට්ටනි ග්‍රව් නෙවුවනේ. එයා හැමවිටම තියෙන්නේ මොකක් හරි සද්දයක්. මේ විදිහටයි කියන්නේ සද්දේ මේ විදිහටයි මේ විදිහටයි කියන්නේ ඒ විදිහට සංකල්ප හදනවා. ඒක නිසා සද්ද සංකල්පයයි සද්දේ සම්බන්ධයෙන් සංකල්ප හැදීමයි රූපකේ සම්බන්ධයෙන් සංකල්ප හැදීමයි ආකාර දෙකක්. ඒක නිසා විතර්ක කිරීම දෙයක් ආකාරයි. ඊළඟට ගන්ධේ සම්බන්ධයෙන් විතර්ක කිරීම තවත් ආකාරයි. ස්පර්ශයේ සම්බන්ධයෙන් රස සම්බන්ධයෙන් වෙනස් ආකාරයි. දැන් මේ රසයක් ගැන හිතනවා. අපි දැන් සුවඳක් ගැන හිතනවා. අරලියා මල් වලින් අරලියා මල් පිච්චමල් සියාපු තැනකට යනව නැත්නම් සෙන්ට් එකක් ගැන හිතනවා. එහෙම හිතනකොට අරලියා මල් සෙන්ට් එකයි මල් වල සුවඳයි ඒ සුවඳයි එනකොට අපි එතකොට අපිට අමුතුම විදිහේ නිකන් නිවිච්ච විදිහේ විතර්ක තමයි යන්නේ. අපිට ඊට පස්සේ කියන මේ මෙහෙමයි මේ හොඳම මාළු විතර දාලා හරි නැත්නම් කෙළවලු දාලා හරි හොඳට හදාපු සුවඳවත්තු කටලෙට් එකක් පිළිබඳව ආරච්චියක් දෙනවා කවුරු හරි. එහෙම නැත්නම් මේ හොඳට හදාපු රස මුසු විදිහට හදපු පිට්සා එකක් පිළිබඳව ආරච්චියක් කටලෙට් එකක් පිට්සා එකක් ඊළඟට හොඳම ප්‍රණීත විදිහට හදපු හොඳ රසවත්ම කේක් එකක් ගන්න. අහන්න බලන්න හොඳට කපල පෙති කියලා තියෙනවා. මොකද වෙන්නේ? ප්‍රතිචාර තුන. සුවඳ ගැන කියනකොට කෙල ගලන්නේ. කේක් ගැන කියනකොට, පිට්සා ගැන කියනකොට කටට කෙල උනනවා. ප්‍රතිචාර දෙක. ඒ කියන්නේ විතර්කේ කරන හැටියට තමයි ඒ අපේ ප්‍රතිචාර මේ අපි ශරීරයෙන් සහ ප්‍රතිචාර දක්වන්නේ. සංඥා වෙනස්. දැන් කවුරු හරි කියනවා අපි කන්දක් කොට්ටේ ගියලා කන්දක් කොට්ටේ ගිහිල්ලා මේ මහන්සියලා ගියේ හුලඟක් ආවා හරිම සාන්තයි. එතකොට නිකන් මෙයක් මේ අර හුලඟ මෙහෙම කරගෙන අර හුලඟ ඇඟට ගන්නවා විතර්ක. ඒ ප්‍රතිචාර දක්වන විදිය. හැබැයි දැන් කියන මහන්සියලා හරි අවුවේ ගිහිල්ලා කඳු උඩටම නැග්ගා. නැගලා හුලඟක් ආවා කියනකොට කටට කෙලුණා නෑ. වෙනස්. ඒ කියන්නේ මේ වගේ වෙනස්කම් තියෙන නිසා නේද එහෙම වෙන්නේ. දැන් විතර්ක කරන එක අර ස්පර්ශයෙන් ආපු දේ රසයට, ගන්ධයට, දැකපු දේට, සද්දයට විතර්ක හැදීම අමුතුම විදිහට වෙනස් වෙනස් විදිහට තමයි කරන්නේ. ඇයි එහෙම වෙන්නේ? වෙනස් විදිහට විතර්ක කරන්නේ සංඥාවේ වෙනස්කම නිසායි. සංඥාව වෙනස් නම් විතර්ක කිරීම වෙනස්. අපිට ඒක හිතන්න පුළුවන්. දැන් කවදාකවත් ලංකාව ගැන හිතනකොට ඒ ලංකාවේ සංඥාවට අනුකූලව විතර්කේ වෙනස්. මෙහි ගැන හිතනකොට මෙහි හැටියට විතර්කේ වෙනස්. නවසීලන්තයේ ගැන හිතනකොට විතර්කේ වෙනස්. එහෙම පොකුණක් ගැන හිතන්න, පොකුණක් ගැන අපි පොකුරට බැහැරනවා නම් එහෙම හිතනකොට අපිට නිකන් ඒ විතර්කේ වෙනස්. මූදට ගිහිල්ලා බැහැරනවා නම් එතකොට අපිට ඒ විතර්කය මේ අමුතු විදිහකට තමයි පින්තූර ගත වෙන්නේ. ඒක නිසා විතර්කය කියන එක වෙනස් වෙනවා සංඥා හයක් නිසා විතර්ක හය. දැන් බලන්න මේ කෙනෙක් ගැන අහන්න ලැබෙනවා මේ දක්ෂ කතාවක් කරේ, ලස්සන ගීතයක් ගායනා කරේ. ඉතින් එයාගේ දැනුම හරි පුදුමයි ලස්සනයි කියලා කෙනෙක් ගැන කෙනෙක් කියන තවත් කෙනෙක්ගේ හිත ගැන තවත් කෙනෙක්ගේ හිතක් ගැන තවත් කෙනෙකුගේ දැනුමක් ගැන ඥානයක් ගැන මානසික ස්වභාවයේ දක්ෂකමක් ගැන අහන්න ලැබෙනවා. එතකොට අපිට හිතෙන්නේ කෙල ගිලින්නවා. එතකොට අපිට හිතෙන්නේ ලස්සනයි කියලා. අපිට හිතෙන්නේ අර හිත අරමුණු කරන හිතේ ඥානය, එයාගේ හිත දක්ෂ හිතක්, මේ වගේ හිතක් මටක් තියෙන නම් හොඳයි කියලා. ඒ විතරේ වෙන විතරක් නේද? ඒක නිසා විතර්ක වෙනස් වෙනවා. විතර්ක කියන්නේ සංකල්ප. සංකල්ප හයක් වෙනවා. සංකල්ප හයක් වෙන්නේ සංඥා හයක් නිසා. මේව හැබැයි හරි පොඩි වෙනස්කම් තියෙනවා. ඊළඟට සංකල්ප වෙනස්කමක් අකුණා පස්සේ අපිට කැමැත්ත ඇති වෙනවා. ඕක ලබන්නත් ඇති වෙනවනේ කැමැති. අපි අංකසි දෙයක් සංකල්ප ඇති වුණාන් පස්සේ අපි ඒකට කැමැත්තක් ඇති කරනවා. මම රූපයක් දැක්කා. අපි හිතුව මෙහෙම කවුරුහරි ගිහිල්ලා මේ ප්‍රංශයේ පැත්තේ ගිහිල්ලා අර Eiffel Tower එක බලලා එනවා. ඇවිල්ලා කිව්වන් පස්සේ Eiffel Tower එකේ ගියා මෙහෙමයි අපි නැග්ගා කැන්ටින් එක මම ගිහිල්ලා නැහැ. කැන්ටින් එකක් තිබුණා ඒකට ගියා මෙහෙම මෙහෙම දුණයි කියලා විස්තරයක් කියනකොට ඉතින් සංකල්ප හදනවා. දැන් කියපු වචනට ටක් ගාලා හදුව සංකල්ප දැන් තමන් ගිහිල්ලා Eiffel Tower එකේ පල්ලෑ නැවතුවා එතන ඉඳගෙන දැන් යාට හිතෙනවා ඇත්තටම ගිහිල්ලා නැහැ නේද මෙයා කියන වචනේට අනුවනේ කියලා තියෙනවා. දැන් ඒ තමයි සංකල්පය. දැන් හිතෙනවා ගියා ගන්න ඕනේ ඔන්න ඡන්දයක් හිතෙනවා. ඊට පස්සේ ඡන්ද කැමැත්තක් ඇති වෙනවා. එහෙම නැත්නම් අපි හිතනවා ඔය කෙබිත් හරි භූතානි හරි එහෙම නැත්නම් ඔය ඊජිප්තුවේ හරි මොකක් හරි සිද්ධියක් කිව්වන් පස්සේ අපි ඔන්න කැමැත්තක් ඇති වෙනවා. යන්න ඒකට කියනවා ඡන්දේ කියලා. දැන් ඒක වගේ නෙවෙයි. දැන් මොකක් හරි දෙයක් අහන්න ලැබුණොත් මේ ඒකේ ප්‍රතිචාරය විතර්කේ වෙනවා. දැන් Eiffel Tower එක කියන එක අහපු ගමන්ම ඉතින් යන්න හිතෙනවා. ඒක ගින්ද බෑ. හැබැයි Eiffel Tower එක ගාව ඉඳගෙන කවුරු හරි කතාවක් කරයි කියලා කිව්වොත් ඒක අහන්න යන්න හිතෙන්නේ නැහැ. ඒක මට කොහරි මේ YouTube එකෙන් හරි අහන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඊපස්සේ ඒකට යන ප්‍රතිචාරය වෙනස් ආකාරයක්. ඊළඟට ගන්ධයටත් ඒ වගේ. ඒ සංකල්පය. ඡන්දය ඇති වෙන්නේ කොහොම හරි ගන්ඩෝන සෙන්ට් එකක්. කොහොම හරි ගන්ඩෝන සබන්කයක්. ඊළඟට රසය කොහොම හරි මම මේ જાතිය කඩින් ගන්නවා නැත්නම් හදලා ඔගෙදර උයා ගන්නවා. ඔන්න හිතනවා. ඡන්දය කියලා කියන්නේ සංකල්ප කරලා ඒ දෙයට කැමැත්ත හදා ගන්නවා කියන එක. කැමැති වර්ග 6ක් තියෙනවා. කැමැති වර්ග 6ක්. ඡන්ද 6ක්. මේක නිසා මේ ඡන්ද ගතිය කැමැති වීම 6ක් ඇති වෙන්නේ සංකල්ප කිරීම 6ක් වෙන නිසා. සංකල්ප 6 වෙන්නේ සංඥා හයක් නිසායි. සංඥා හයක් වෙන්නේ වේදනා හයක් නිසායි. වේදනා හයක් වෙන්නේ වෙනස් වෙන්නේ ස්පර්ශ හය වෙනස් වෙන නිසායි. ස්පර්ශ හය වෙනස් වෙන්නේ ධාතුන්ගේ වෙනස්කම් නිසායි. තව ඉස්සරහට යනවා. ඒ තමයි යමක් ගැන කැමැත්තක් ඇති වුණාන් පස්සේ කැමැති හයක්නේ. යමක් ගැන කැමැත්තක් ඇති වුණාද, යමක් ගැන ආසාවක් ඇති වුණාද, ඒ වෙලාවෙම හිතේ පොඩි දෙවිල්ලක් හදනවා. දෙවිල්ලක් හදනවා. ඒකට කියනවා පරිලාහය කියලා. උණුහුම් වීම, දැවීම. දැන් බලන්න අපි කියවන Eiffel Tower එක, ඒ Eiffel Tower එකේ හොඳට 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 පොහොර දාලා කට්ටිය ඔය වැඩිමොත් එක කියනවනේ නේද? ඔය ගෙවල්නේ ආලෝකේ ගල්ලේ නැවතිලා ඉඳලා මේ හිටියට ඒගොල්ලෝ කියන්නේ හෝටල් එකේ හිටිය කියලා කියුණා නේද? එහෙමත් තියෙනවා. උඹ අහනකොට අහනකොට අපිටත් හිතෙනවා යන්න ඕන ළඟම හෝටලේ නවතින්න ඕන. අනේ මේ දැන් මේක දැන් මේක මාම එක්කගෙන යනවා, අපේ පුතා එනවා, දුව එනවා, මේ කාලේ නිවාඩුවට එනවා, ඒගොල්ලොත් එක්කගෙන යනවා. ටිකට් දානවා, නෝනට කියන්නේ නැතුව එතකොට මේස්මන්ට් එකක් වෙනවා. කොහොම හෝ ජනවාරි හිතලා දැන් යන්න කැමැත්තක් හැදුණනේ තියෙන්නේ. ඒක නිසා දැන් මේක යන්න කැමැත්තක් හැදුනම හිතේ ඒ දේ කිරීම සඳහා දැවිල්ලක් හැදෙනවා. යමක් යමකට කැමැත්තක් හැදුනම ඒකේ නිකන් හිතේ දවන තවන ගතියක් හැදෙනවා. ඒකට කියනවා පරිලාහය කියලා. දවන පිපාසය ගතිය කියලා. ඒකත් එහෙමයි. දැන් යම රූපය සම්බන්ධයෙන් ගත්තොත් යමක් දකින්ට ලැබුණොත් එහෙනම් දකින කල්ම විවසිල්ලක් නෑ. දකින කල්ම විවසිල්ලක් නෑ. දැන් මේ කාලකාරකී ආරංචියක් වෙනවා. මෙහෙමයි අම්මලා ලංකාවේ මෙහෙම ලස්සනට ෆොටෝ ටිකක් ගහලා එවලා තියෙනවා කියලා මැසේජ් එකක් එනවා සෙල් ෆෝන් එකට. දැන් ඔන්න ඇතුණා, ඡන්දය ඇතුණා. දැන් සෙල් ගිහිල්ලා බලනකල් අර නොයිසු ගතිය. ඒ නොයිසු ගතිය කියනවා මොකද්ද? පරිලහද්ද ඔබ දැන් ගතිය. ගෙදර යනකල් ඉන්න බෑ. එහෙම තියෙනවා. මැසේජ් එකක් කරනවා මේ පුළුවන් නම් ටෙක්ස් එකක් කොහොමද මේ පැත්තට
මොබයිල් එකට
මොබයිල් එක ෆෝවර්ඩ් කරන්නේ කියලා. ඒ ඉතකල ඉන්න බෑ. සද්දෙත් එහෙම කොහොම හරි ආන්න ඕන. එන මෙහෙත් එන්න මං එන ගම ගහගෙන එන්නම් කාර් එක ගිහලා. අර ආන්නේ ඒ වැඩි යම්කිසි දෙයකට කැමැත්තක් හැදුනන් පස්සේ ඒකට කියනවා ඒක ලබා ඒ සම්බන්ධයෙන් ඇතිවෙන්නව දැවිල්ල. අහන්ට තියෙන ඕනේ කමන්ස ඇතිවෙන නොඉවසුම් ගතිය, පරිලාහ ගතිය. ඊළඟට මේ ඔක මානසික ධර්ම වශයෙන් තියදී යමක් අපි වෙන විතරකක ගහ ඉන්නවා. දැන් මා කවුරු හරි විතරක කර කර ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා ඔන්න දරුවෙක් හරි ඇඟේ ඉල්ලනවා, එහෙම නැත්නම් කවුරු රින්ග්ස් එකක් කරනවා. එතකොට ගන්නෙත් නෑ. ළමයි ඇවිල්ලා ඇගේ පතේ ඉල්ලනකොට මොන කරදරයක්ද විවේකින් ඉන්න දෙන්න? ඇයි මේ කියන්නේ? මෙයාට විවේකී දෝනේ. අර අරකී ඉන්න ඉන්න ඕන ගතිය තියෙන. ඒ කියන්නේ පරිලාහ ගතිය, දැවෙන ගතිය. ඡන්දී නිසා දැවීම ඇති වෙනවා. ඕක දැනගන්න පුළුවන්. සමහර වෙලාවට මේ විවාහ යෝජනා එනවා ළමයි ලපෙටින් තරුණ පහේ. ඒගොල්ලන්ට විවාහ වෙනකොට ඒ ගෑනු ළමයි එහෙම කියන්නේ මම තනියෙන් ඉන්නවා, මම බඳින්නේ නැහැ, දෙමව්පියන්ට උපස්ථාන කර කර තනියෙන් ඉන්නවා, මන්ට ඒ ජීවිතේ හොඳයි. පුතාලත් කියන්නේ මෙහෙමයි, මට ඒ වැඩක් නැහැ, මේකම අපරාධි. කොහොම හෝම ඉතින් මේගොල්ලෝ බලක කර කර ඉන්නවා. ඉතින් කොහොම හරි ඒ ළමයා බලන් යන එකක් හරි බලන් දින එකක් හරි සිද්ධ වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? දින්න වතාව උනාට පස්සේ ඒ ගෑනු ළමයාත් බලාගෙන ඉන්නවා, මේ ආදියත් බලාතියෙත් එයි කියලා. මෙයක් බලාගෙන ඉන්නවා විනෝවාඩු දාලා ඒ ගෙදර යන්න. මොකද්ද උනේ? ඡන්දේ නිසා පරිලාහය ඇති වෙන හැටි. ඉස්සලා කිව්ව මොකද්ද? දෙමව්පියෝ බලාගෙන ඉන්නවා. අර ඉස්සලා හමුණාට පස්සේ මොකද උනේ? සංකප්පයාව, ස්පර්ශයාව, වේදනාව, සංඥාව, සංකල්ප කරන්න පටන් ගත්තා. ඡන්දේ ඇති වුණා. දැන් පරිලාහය. දැන් පරිලාහයේ හැම වෙලෙම කියන්නේ නොයොසුන් ගතිය. ඒක දැවෙන ගතිය. ඇත්තටම වෙනවනේ. මෙදන්නවා මෙහෙමයි. හැම වෙලේම ඊට පස්සේ මම අහලා තියෙන හැටියට ගිහිල්ලා මේ ටෙලිෆෝන් එකේ කුඩු කුඩු ගබ ඉන්නවලු, පුතත් යනවලු, කණ්ඩේ ඉන්නේ නැල්ලු. මේ මේ ළමයාත් ඉතින් හැම වෙලේම ඉන්වන් ඩැමේජ් නැවිච්ච හැටියට අර ළමයා වරන්ට. ආන්න ඒකට කියනවා මොකද්ද? පරිලාහ ගති. කටහඬ ඇහිවට පරිලාහ ගති. දැකීමට පරිලාහ ගති. ඊට පස්සේ ළඟින් ඉඳීමට පරිලාහ ගති. ස්පර්ශයට පරිලාහ ගති. හිත හිතා ඉන්න පරිලාහ ගති. එතකොට පරිලාහ ගති, දැවීම ගති, දැවීම ගති කියලා තියෙනවද? හයක් තියෙනවා. ආපස්සට යන්න බලන්න. පරිලාහය ඇති වුණේ ඇයි? ඡන්දය නිසා. ඡන්දය ඇති වුණේ ඇයි? සංකල්පය නිසා. සංකල්පය ඇති වුණේ ඇයි? සංඥාව නිසා. සංඥා ඇති වුණේ ඇයි? වේදනාව නිසා. වේදනාව ඇති වුණේ ස්පර්ශය නිසා. ස්පර්ශය ඇති වුණේ ධාතු නාර්ථේ ධාතු ස්වභාව නිසා. උට ධාතු ස්වභාවයෙන් පස්සේ ස්පර්ශය, ඊට පස්සේ වේදනාව, ඊට පස්සේ සංඥාව, ඊට පස්සේ සංකල්පය, ඊට පස්සේ ඡන්දය, ඊට පස්සේ තමයි පරිලාහය. මේ පරිලාහය ආවන් පස්සේ තියෙනවා මෙහෙම මේ දැවීමක් ඇති වුණාන් පස්සේ ඔබ ඉවසල වෙන්න බෑ. තැවිල්ලක් දැවිල්ලක් පරිලාහයක් ආවන් පස්සේ ඔබ ඉවසල නින්ද බෑ. ඔබට වතුර දාන්න ඕන. ඔය වතුර දැමීම සඳහා ඒකට කියනවා මේ පරිේෂණය කියලා. පරිේෂණ ගතිය කියලා. පරිේෂණ කියලා කියන්නේ ක්‍රමයක් වගේ. විදියක් වෙනවා. අපි යම් කිසි රූපයක් දැක්කනම් ඒකට කැමැත්ත ඇති වුණා නම් ඒක නැවත බලන්න විදියක් වෙනවා. නේ. එතකොට සද්දයක් ඇහුවා නම් ඒ සද්දේ නැවත අහන්න විදියක් වෙනවා. අර දැවිල්ලනේ. පරිලාහය. ඊළඟට ඒ ගන්ධයක් ඇති වුණා නම් ඒක ලබන්න තව විදියක් වෙනවා. ඒ කියන්නේ පරිේෂණ විදියක්. හොයා යන විදිය. රසයක් නම් ඒත් ඒ විදිහටයි. දැන් බලන්න දැන් මේ Tamanට කෑමක් කෑම සඳහා කැමැත්තක් ඇති වුණා කොහොම හරි කන්න ඕන කියලා හිතුණා. ඒක සෙල් ෆෝන් එකේ ගෙන ගන්න බෑ. ඒක යන්න ඕනේ. ඒ නිසා යනකල් ඉවසුමක් නෑ. සමහර වෙලාවට ඒක වැඩි වුණාන් පස්සේ ලබා ගැනීමේ ඡන්දය වැඩි වුණාන් පස්සේ කඩේකට ගියත් ඉක්මන් වැඩි. How long it takes for you? අහන්න එහෙමනේ. කොච්චරක් වෙලා යනවද මේක දෙන්න? ඉත කල ඉන්න බෑ. ගෙවල් වල වුණත් එහෙමයි උයන කල ඉන්න පුළුවන් බෙදෙන කල ඉන්න බෑ කියලා. ඒ කියන්නේ පරිේෂණ පටලවිලා තියෙන. ඉක්මනට ඒක ලබා ගන්න ඕනේ. ඇයි ඒ ඉක්මනට ලබා ගන්න ඕනේ? දැවිල්ල වැඩි. පරිලාහය වැඩි නිසා. ඉතින් ඔය විදිහට තියෙනවා හොයන විදි හයක්. ස්පර්ශ පරිලාහය. ඒක නිසා ස්පර්ශ පරිේෂණ. ගහන පරිලාහය සම්බන්ධයෙන් පරිලාහය. ඒක නිසා පරිේෂණ. අවසානයේදී මේ හෙව්වෙන් පස්සේ මෙන හම්බ වෙනවා. රූපයත් හම්බ වෙනවා. ශබ්දයත් හම්බ වෙනවා වෙනස් වූ. ගන්ධයත් හම්බ වෙනවා වෙනස් වූ. රසයත් හම්බ වෙනවා වෙනස් වූ. ස්පර්ශයත් හම්බ වෙනවා. ධර්මයත් හම්බ වෙනවා වෙනස් වූ. මේකට කියනවා මොකද්ද? මේකට කියනවා පරිලාහයෙන් පස්සේ පරිේෂණාව. අනිත් එක තමයි පටිලාභය. ඇති වුණා. දැන් කීයක් වුණා? ලැබුණා. ලැබෙනක ලබා ගත්තියයි. රූප බලන්න තණ්හාදම ලබාගන්නේ ඒ රූප බලන කල්ම ඉවසිල්ලක් නැති හින්දා. හොයන්නේ හින්දා. හොයන්නේ පරිලාහ නිසා. දැවිල්ල නිසා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දකිනවා ධාතු නානත්වය දකිනවා. ස්පර්ශී නානත්වය දකිනවා. ඒ නිසා වේදනාවන්ගේ තිබෙනා වූ වෙනස් වෙනස් ගතිය දකිනවා. ඒක නිසාම සංඥාවන් ඇති වෙන විදිහ වෙනස් වෙන ආකාර දක්වනවා. ඒක නිසා විතර්ක කරන විදිහ, සංකල්ප කරන විදිහ හයක් වෙනවා, වෙනස් වෙනවා. එකින් එකට සංකල්ප වෙනස්. ඊළඟට දැනගන්නවා ඡන්ද ගති, කැමැති ආකාර වෙනස්. ඊළඟට දැවෙන ගති වෙනස්. දැවීම තියෙන වෙන වෙන ආකාරයකට. රූපීට දැවෙනවා වගේ නෙමෙයි ශබ්දයට. ඊළඟට හෙවීම ක්‍රම 6ක්. අනිත් එක ලැබීම ක්‍රම 6ක්. මෙන්න මේ කියනවා ධාතුන්ගේ වෙනස්කම, ස්පර්ශයන්ගේ වෙනස්කම දකින්නවාට කියනවා නව ධම්ම වවත්තානේ පඤ්ඤාම් කියනවා. නව ධම්ම විවස්ථා කරන පඤ්ඤාම් කියලා කියන්නේ. ධර්ම කීයක් තියෙනවද? නවයක් තියෙනවා. බලන්න ධාතු, ස්පර්ශ, වේදනාව, සංඥාව, සංකල්පය, ඡන්දය, පරිලාහය, පරිේෂණය, පරිලාභය. ඇත්තට අපි හැම එක්කෙනාම ඇහෙමුත් යන්නේ නැමේ. කනෙමුත් යන්නේ නැමේ. වෙනස් වෙනස් හෙවීම, වෙනස් වෙනස් ලබා ගැනීම. මෙන්න මේ ඥාණය බුදුරජාණන් වහන්සේ දෙන මේක අපිට මේ විපස්සනා වේදී විපස්සනා ඥාන දියුණු කර ගැනීමට අතිශයම උපකාර වන්නා වූ ධර්ම ප්‍රකාශනයක් මේකෙ තියෙන්නේ. මේකෙ තියෙන සංවිතනිකායේ තියෙනවා වෙනස් විදිහට දක්වලා, පටිසම්භිදාවෙත් තිබෙනවා වෙනස් විදිහට දක්වලා. ඉතින් මේ කරුණ ටික තේරුණා. එකින් එකට රූපයේ ඥානතාවේ, රූපයේ නානත් නිසා පටිලාභයේ වෙනතාක්ම, රූපයක් ලැබෙන තාක්ම ධර්ම නමයක් පළව වෙන තාක්. සද්දයක් සම්බන්ධයෙන් ධර්ම නමයක් පළව වෙන තාක්. ඔන්න ඔය කියනවා නව ධම්ම වවත්තානේ ප්‍රඥාව ධම්ම නානත්ඥාන. වවත්තානේ කියලා කියන්නේ කියලා බලලා වටේට සලකනවා බලන්න. නව ධම්ම වවත්තානේ ප්‍රඥා ධම්මනා ඔය ධර්ම නාමත්වයක් තියෙනවා. ඒක නිසා අපි පොදු වශයෙන් මිනිස්සුන්ට කියලා දෙනකොට ධර්ම දේශනා කරනකොට වැඩිම ඩීටේල් කියන්න බැරි නිසා පොදු වශයෙන් ධර්ම කාණ්ඩයක් කියනවා. හැබැයි ඒවා ගියාට පස්සේ එකින් එකට එකින් එකට එකින් එකට වෙනස් වෙච්ච ධර්ම තිබෙනවා. ඉනිසා මේ වෙලාවේදී සෑම දිනම සතුටු වෙන්න අපි මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥාණයෙන් ස්පර්ශ කරපු තැනක් පිළිබඳව මේ අපිට පුළුවන් ප්‍රමාණයෙන් මේ ඒ හරියට ගිහිල්ලා දැක බලා ගන්න. බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණය මුල් කරගෙන එතෙන්ට ගියා. අපේ දේ හරියක් නැති හින්දා වේ ධර්ම නියමයේ පිහිටා දේශනානුසාරයෙන් අපි තින්ට යන්න මහන්සිලා. හැම කෙනාටම මේ ධර්මයන්ගේ වෙනස, ස්පර්ශයන්ගේ වෙනස, සංඥාවන්ගේ වේදනාවන්ගේ වෙනස, මේ ධර්ම මණ්ඩලයේ වෙනස්කම් හොඳට තේරුම් අරගෙන, හොඳට පැහැදිලිව වටහා අරගෙන, ඒ ධර්මයන් නොවැළී නොබැඳී ධර්මයෝ ධර්මයෝ හැටියට පමණක්ම තේරුම් අරගෙන, මේ ඔක්කොම හේතුඵල ධර්ම මණ්ඩලයේ තිබෙන කොටස්. මේ ධර්ම කියපු ටික ඔක්කොම හේතුඵල ධර්මයන් යටතේ තිබෙනා වූ ධාතු ස්වභාව, නානා ධර්ම ස්වභාව. මේව වටහාගෙන මේ වගේ වෙනස් වෙලා මේක වඩා සූක්ෂම වූ, සුන්දර වූ, ශාන්ත වූ මේ ධාතු ස්වභාවයක් තිබෙනවා. ඒ තමයි නිර්වාණ ධාතුව. ඒ උතුම් නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට මේ ධර්මයේ හිතීමේ, ඇසීමේ, මෙනෙහි කිරීමේ කුසලය ඒකාන්තම හේතු උපනිස්සේ වේවා කියලා මෛත්‍රී සෑම දිනකටම තිරුවන් සරණයි. අපි මේ සියලුම අපි අද කතා කරපු වචන සියල්ල, ක්‍රියා කරපු දේවල්, හිතපු දේවල් සියල්ලක්ම අපි නැවත විපස්සනාවට හරවලා අවසන් කරමු. මේ විදිහට මෙනෙහි කිරීමෙන් කියන්නේ අධික tempක් කරගෙන ඇස් දෙක පියාගෙන මේ විදිහට කියන්නේ සීල සමාදානයේදී ආනාපාන සති භාවනාවේදී සක්මන් භාවනාවේදී බණැසීමේදී පහළ වූ චිත්ත චෛතසික නාම ධර්මයෝද පඨවි ආදී වූ රූප ධර්මයෝද ශනයක් ශනයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම දෙකින් නිරන්තරයෙන් පෙළුන බැවින් දුක්ඛයෝය තම තමන් කැමති ලෙස නොපැවති බැවින් අනාත්මයෝය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නාම රූප ධර්මයෝ ඒකාන්තයෙන් දුක්ඛ සත්‍යය නම් වේ ඒ දුක උපදවන්නා වූ පූර්ව භව තුෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍යය නම් වේ ඒ දෙකෙහින පැවැත්ම නම්
වූ
නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍යය නම් වේ ඒ නිරෝධ සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස වැඩිය යුත්තා
වූ
මානසිකාරමය ප්‍රතිපත්ති මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍යය නම් වේ මාගේ මේ දානමය සීලමය භාවනාමය බණ ඇසීමය සියලු කුසල ධර්මයෝ මෙම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොටගෙන පරම ශාන්ත වූ පරම සූක්ෂම වූ පරම පවිවේක වූ නිර්වාණ අභය පුරයට පැමිණීම පිණිසම හේතු වේවා වාසනා වේවා සාදු 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 දෙවියන් ඥාතින් පිං දෙමු එතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා එතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා එතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගාමහිතිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගාමහිතිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගාමහිතිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරංති ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානවත්ත්‍ය ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානවත්ත්‍ය ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානවත්ත්‍ය ඉදම් මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවං හෝතු ඉදම් මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවං හෝතු ඉදම් මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සෙව දිනාටම ධර්මාභූතිය වේවා කියලා මෛත්‍රී ආශිර්වාද කරමු.
සීලවත්තන් ගුණවන්තන් පුණ්‍යයන්
යතන් නතරන් දුර්ලභේ නමනත්තු පුත්තන් නමෝ මහසාර